වේදනා ගැන කතා කළා. වේදනා ස්කන්ධය ගැන මේ වේදනා ස්කන්ධයේ රූප ස්කන්ධය ගැන අපි කතා කළා. ඒකෙදී අටවිසි රූපයන්ගේ මහා භූත හතරයි උපාදාය රූප 24යි. මේ 24 රූපයේ නොඑක් නොඑක් ලක්ෂණ වලින් බෙදලා 320 එකාකාරය. මේක මතක නැහැ. ඒ ගානෙන් අපි කතා කළා. කතා කළා ඊට පස්සේ අපි මේ වේදනා ස්කන්ධය ගැන කතා කළා. වේදනාවේදී වේදනාවේදිත් වේදනා ස්කන්ධය කියලා කියන්නේ, ස්කන්ධ කියන්නේ රාශි අර්ථයෙන්, සමූහ අර්ථයෙන්, ගොඩක් පුංජයක් කියන අර්ථයෙන්. කොතනද අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, දුර ළඟ කියන මේ ඔක්කොම වේදනා එකට එකතු කරලා කැටි කරලා අරගෙන වේදනා ස්කන්ධය කියලා කියනවා. එතකොට මේ තන තන වැටුණු හැම වේදනාවක්ම පිළිසිඳ දකින්න පුළුවන් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ අතීත වේදනා, අනාගත වේදනා, වර්තමාන වේදනා, ආධ්‍යාත්මික වේදනා, බාහිර වේදනා, ඖදාරික වේදනා, සුඛම වේදනා, හීන වේදනා, ප්‍රණීත වේදනා, දුර වේදනා, ළඟ වේදනා කියලා වේදනාවත් 11 ආකාරයයි. මේ 11 ආකාර වූ වේදනාව පිළිසිඳ දකින්න පුළුවන් මේ පర్యాయ ක්‍රමයක් කියන්නේ බුද්ධජනනාසේ ක්‍රමයක් කියන්නේ මේ ඒකෙදි මේ පర్యాయය පෙන්වනකොට බුද්ධජනනාසේ දුක්ඛ මූලික, තික මූලික, බුතෝ වඩක බහුවිදේන කියලා වේදනාව එක එක පర్యాయයෙන් පෙන්වනවා. පర్యాయයෙන් පෙන්වලා ඒකෙදි විදෝම දැන් එක අපි ගියට ඒක කතා කරලා නැති දෙයක්. වේදනාව ගැන 10 ආකාරයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒක විදින වේදනක් කඳු වේදනාව පස සම්පූර්ණයි. ඒ කියන්නේ හැම වේදනාවක්ම ස්පර්ශය හා බැඳිච්ච ධර්මයක්, ස්පර්ශය හා යෙදිච්ච ධර්මයක්. ස්පර්ශයක් ඇති වුණොත්ම වේදනාව ඇති වෙන්නේ කියන තැනින් අවබෝධ කොට යුතු වේදනාව ගැන. ඊට පස්සේ ද්විදේන වේදනා කඳු වේදනාව දෙආකාරයකින් කියන්න පුළුවන්. සහේතුක වේදනා, අහේතුක වේදනා කියලා කියනවා. වේදනා තුන් ආකාරයයි, කුසල සහගත වේදනා, අකුසල සහගත වේදනා, අව්‍යාකත වේදනා කියලා. වේදනාව හතර ආකාරයයි, කාමාවචර වේදනා, රූපාවචර වේදනා, අරූපාවචර වේදනා කියලා. මේ වගේ ක්‍රම 10ක් තෙන්නනවා. මේක එක පරිහායක් විතර, එක ක්‍රමයක් විතරයි. ඕනම කෙනෙකුට මේ 10 ක්‍රම, මේ 10 ආකාරය ඉගෙනගෙන ඒ 10 ආකාරයෙන් යුක්ත වේදනාව මොකද්ද, කොතනද තියෙන්නේ, කොහෙද උපදින්නේ කියලා හොයලා අවබෝධ කරගෙන වේදනාව පිළිසින් දකින්න පුළුවන්. ඒකෙදි මෙතන මේ මුල් ටිකට කියනවා දුක මූලික ධර්ම කියලා. මෙතනදී දෙකේ දෙකේ කාරණා බුදුරජාණන් වහන්සේ 50ක් පෙන්නනවා. දෙකේ දෙකේ කාරණා 50කුයි, තුනේ තුනේ කාරණා 19කුයි පෙන්නනවා. කශ්‍යපල ලියලා පෙන්න එක ටිකක් ලියලා පෙන්නුවොත් තමයි තේරුම් ගන්න පුළුවන්. නැත්තම් එකකොට දැන් මෙතන ද්විදේන වේදනා කන්දු වේදනා ස්කන්ධය දෙආකාරයි කියලා කියනකොට මෙතන තිබුණනේ අත්‍ය සහේතුක, අත්‍ය අහේතුක. එතන දැන් දෙකේ සහේතුක අහේතුක කියලා කාරණා දෙකක් තියෙනවානේ. ඔය දැන් එකක්, දෙකේම එකක්. ඊට පස්සේ හේතු සම්පයුක්ත හේතු විත්. එතකොට මේ අස්සාසෝ අනාසෝ, ලෝකියෝ ලෝකෝත්තර කියලා ඒ වගේ දෙකේ දෙකේ කාරණා 50ක් තියෙනවා. එතකොට ඒකේ කර්ම වශයෙන් 100ක් තියෙනවා. මේ ද්විදේන වේදනක් හඳුෝ කියන තැන ඒ 50ම ආදේශ කළා මේ පරයය අදා ගන්න. ඊට පස්සේ ත්‍රිවිදේන වේදනක් හඳුෝ කියන තැනදී අත්ති කුසලෝ අත්ති අකුසලෝ අත්ති අව්‍යාකතෝ කියලා ධර්මතා තුනක් පෙන්නනවා. ඒකෙදි චික මූලික කරුණු 19ක් තියෙනවා. ඒ 19 මෙතෙන්ට යොදලා ඒ පරයය වැඩි කරගන්නවා. එතකොට මේ 19 50ට බහලා වැඩි කරගන්න මේ ක්‍රමයට කියනවා දුක මූලික වාරය කියලා. එතකොට වේදනාව ගැන ඉගෙන ගන්න පරයයන් ක්‍රම 950ක් ලැබෙනවා. ඒ 950ම ඕනේ. අර මුලින් අපි කියන්නේ කරුණු 10ක්. ඒ 10 වගේ 910ව 950ක් හැදෙනවා. කැමති කෙනෙකුට කුමන හෝ එක ක්‍රමයක් ගවේෂණය කළාම සම්පූර්ණ නිවන් දකින්න අවබෝධය ඇති. යම්ම වේදනාව ගැන නොදන්නාකමක් තියෙනවා නම් අනවබෝධයක් තියෙනවා නම් ඒ නොදන්නාකම ඒ අනවබෝධය දුරු වෙනවා. වේදනාව කියන්නේ මොකක්ද කියන එක දැනගන්න පුළුවන් මෙන්න මේ කාරණා 10 තේරුම් ගත්තා. එතකොට මේ කාරණා 10දී අපි ඒක නොනින් අවබෝධ කරා ගන්න ඕන, හිතන්න ඕන. ඒ දැන් බලා ගන්න අපි කියමු දැන් වේදනා ස්කන්ධයේ පස සම්පූර්ණයි. එතකොට ස්පර්ශය කියලා කියන්නේ මොකක්ද? එතකොට කොහොමද ඒ ස්පර්ශය නම් වේදනාව ඇති වෙන්නේ? අපි කියමු පස සම්පූර්ණව තියෙන්නේ වේදනාව මොන වේදනාවද මොන මොන ස්පර්ශය හා බැඳිලාද තියෙන්නේ කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ දෙයාකාර වේදනාව කිව්වහම සහේතුක වේදනා අහේතුක වේදනා. සහේතුක කියලා කිව්වේ ඇයි? අහේතුක කියලා කිව්වේ ඇයි? වේදනාව සහේතුක උනේ කොහොමද? අහේතුක උනේ කොහොමද කියන කාරණාව අපි තෝරගන්න. ඒක ඉගෙන ගන්න බලා ගන්න. අත්ති කුසලෝ අත්ති අකුසලෝ අත්ති අව්‍යාකත. වේදනාව කුසල සහගත උනේ, වේදනාව අකුසල සහගත උනේ, වේදනාව අව්‍යාකෘත උනේ කොහොමද? මොන මොන තැන්වලද? කුමක් නිසාද කියන කාරණා ටික අපි තේරුම් ගන්න. එතකොට චතුපිදින වේදනා කන්ද වත්ති කාමාවචර අත්ති රූපාවචර අත්ති අරූපාවචර අත්ති අප්‍රියත. ඒක කාමාවචර වූ කාම භූමියට අයිති වේදනා මොනවාද? ඒ මේ දේවල්. ඒක අපේ ජීවිතේනකම අපි ගන්නවානේ. අපි මෙන්න මේ වගේ අරමුණක් පරිහරණය කරන වෙලාවට මෙන්න මේ වේදනාව දැන් උපදිලා තියෙනවා. මෙන්න මේක කාමාවචර. අපි කියමු රූපාවචරය යම් කිසි කෙනෙක් මේ වගේ ධ්‍යානයකටපත් වෙනකොට ඒක උපදින සිත මෙන්න මේ සිතේ උපදින වේදනාව රූපාවචරයි. ඒකයි ඉතින් අපි ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ පංචේදෙන වේදනක් සම්බ සුඛ ඉන්ද්‍රිය අති සුඛ ඉන්ද්‍රිය අති දුක් ඉන්ද්‍රිය අති සෝමනස ඉන්ද්‍රිය අති දෝමනස ඉන්ද්‍රිය අති පිට්‍රා ඉන්ද්‍රිය කියලා වේදනාව සැප දුක් වශයෙන් සෝමනස් දෝමනස වශයෙන් උපේක්ෂා වශයෙන් පස් ආකාරය. ඒක සැප කියලා කියන්නේ මොනකටද? කොතනකද? සුඛ ඉන්ද්‍රිය වේදනාව සුඛ ඉන්ද්‍රිය උනේ ඇයි? කොතනකද? කොහොමද? දුක් ඉන්ද්‍රිය උනේ ඇයි? කොතනකද? කොහොමද? ඇයි ඒකට දුක් ඉන්ද්‍රිය කියන්නේ? සෝමන ඉන්ද්‍රිය කියලා මේ ටික තේරුම් ගන්න ඕනේ. අපි ඒ විදිහට මේ කාරණා 10 තේරුම් ගත්තා. මේ තුන් භූමි හතර භූමි අනුවම තියෙන හැම වේදනාවක්ම පිරිසිඳ දැක්කයි. මම මේ ටික මතක් කළේ නැත්නම් අපි දැන් මේ ටික ගත්තාම සාමාන්‍යයට වැඩි කිටි කළා ගත්තාම 1900 වාරික පරියාය ක්‍රම 1900 වාරයක් වෙන වේදනාව පිළිසිඳ දකින. දැන් අයියෝ අපිට පුළුවන් කමක් නැහැ නේ වගේ දැනකින් හිතෙනවනේ එතකොට. ඒ නිසායි ඒකෙදි ඒ 1900 වාරය වුණේ නැහැ. අපි කියමු චරිත නානත්වයේ මත 1900 දෙනෙකුට එකම තැනකට එන්න පහරවල් 1900 පාර. එතකොට අපි කියමු දැන් එම රියකඩවල හන්දියට යන්න කෙනෙකුට මේ පැත්තෙන් ගිහිල්ලත් එතෙන්ටම ගිහයි. කෙනෙකුට අර පැත්තෙන් ගිහිල්ලත් එතෙන්ටම ගිහයි. මෙයාට හම් වෙන මග දෙපස වටපිටාව සම්පූර්ණ වෙනස්මයි. නමුත් ගිහිල්ලා තියෙන තැන එකක්. අර පැත්තේ යන කෙනාට හම් වෙන වටපිටාව මග සලකුණු වෙනස්මයි. ගිහිල්ලා තියෙන තැන එක. කැපිරාවට ගත්තොත් මේ පැත්තෙන් ගිහයි. කබරන පැත්තෙන් ගිහිල්ලත් ගිහයි. පල්ගස්සා පැත්තෙන් ගිහිල්ලත් ගිහයි. මර්ගදල් පැත්තෙන් ගිහිල්ලා ගියයි. ගොරපොන්ට ඇවිල්ලා ගිහිල්ලා ගියයි. එතකොට සමහර පාරවල් ළඟයි. සමහර පාරවල් දුරයි. ඔව් එක එක නමුත් එකම දැහැකට හෙන්න පුළුවන්. ඒ වගේ මේ එකම වේදනාව ගැන තියෙන අවබෝධය ලබා ගන්න වේදනාව පරිණිය වෙන්න එක 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 ක්‍රම. අන්තිමට කොයි පැත්තකින් ගියත් වේදනාව පිරිසිඳ දැක්ක ඒ වේදනාව කෙරෙහි තියෙන තණ්හාව දුරු කළා. මේ තණ්හා නිරෝධේ සාත්කලා කියන තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ ඕනම තැනකට ඕනම කෙනෙකුට ඕනම ක්‍රමකින් එන්න පුළුවන්. ඒකද තියෙනවා මේ දෙලේ ගත්තාම වේදනාව ගැන මූලික වශයෙන් පෙන්නලා තියෙනවා 1905. එතකොට මේ තව එකේ උපත වඩකේ බහුවිධ වාරයේ කියන ටික අතහැර ඒකදී දෙකේ කාරණා තියෙන තැනට අපි කියමු අත්ති සහේතුකෝ අත්ති අහේතුකෝ කියන මේ මාතෘකාව මුල් කරගෙන මේ දෙකේ කාරණා වෙනස් නොකොට මේ තුනේ කාරණා වෙනස් කර කර පරයයක් හදා ගන්නවා. අත්ති කුසලෝ අත්ති අකුසලෝ අත්ති අව්‍යාකතෝ කියලා මෙතන පෙන්වුවාම ඊගාව කාරණාවේදී මේ 10ම ගන්නවා. අත්ති විපාකෝ අත්ති විපාක ධම්ම ධම්මෝ අත්ති නේව විපාක නේව විපාක ධම්ම ධම්ම විපාක ඌයක විපාක ඌයකත විපාක දෙන ස්වභාවයෙන් යුක්ත ඌයකත විපාක දෙන වන විපාක දෙන ස්වභාවයේද නොවන ධර්මයක් ඇත කියලා තුනයි. එතකොට ඒ වගේ මේ දුක දුකේ කාරණා දෙකක් වෙන්න තැනට තුනේ කාරණාව දහාලල වැඩි කරන එකට කියන දුක මූලික ධර්ම. දෙක මුල් වෙලා එයා බෙදෙන්නේ නැහැ. අනිත් 19 ඇවිල්ලා එතනින් බෙදෙනවා. ඊට පස්සේ දුක මූලික කොටස. ඊට පස්සේ ඒ 19 යදුවට පස්සේ අර දෙකේ 50ක් දෙන ගුවන්නේ. පස්සේ කොහොමද තීරණයක් ගන්න. ඊට පස්සේ 50න් එකක් අරගෙන ඒක අපහු මේ වගේ 19 වගේ මේ විදිහට දුකම දුක. ඒ වගේ එහෙම යදුවාම දහනමේ 50න් වැඩි කරුවාම 950. එතකොට මේ පරියායි දුක මූලික ධර්ම 950ක් ලැබෙනවා පරියායි. ඒ 950 කියන්නේ මේ වගේ 10 ඒවා 950ක් ලැබෙනවා. එතකොට ඒ ඕනම එක ක්‍රමයකින් නිවන් දකින්ද. ඊට පස්සේ දෙවෙනි එකේදී තික මූලික ධර්ම කියලා අත්ති කුසලෝ අත්ති අකුසලෝ අත්ති අව්‍යාකතෝ කියන මේ තුනේ කාරණා තියෙන තැනට ඒක වෙනස් නොවි දෙකේ කාරණා 50 වැටෙනවා. ඊට පස්සේ ඒක ඒ 50 නිවරුණාම තික මූලික අනික් කාරණාව වර්ධන විපාක වූයේ විපාක ස්වභාව වූයේ විපාකද විපාක ස්වභාවයේද නොවේ කියන කාරණාවට අර 50 වැටෙනවා. ඊට පස්සේ මේ ධර්මතා තුනක් තියෙන තැනට මේ කාරණා ධර්මතා දෙකේ වැවිලා බහලන පරයයට කියනවා තික මූලික. එතකොට ඒකත් 50 19 පණහෙන් වැඩි. අරක 50 19 වැඩි වෙනවා. මේක 19 පණහෙන් වැඩි. දෙකම එකයි. ඊළඟ පස්සේ ඒත් 950. එතකොට කීයද හැදිලා තියෙන්නේ? 950ක් කියන්නේ 1900. 1900ක් පරයයන් තියෙනවා. ඊට පස්සේ ඒ 1900ට පස්සේ අතරවර කාරණා උදුරලා අරගෙන දෙපස්සෙන් දුක මූලික කාරණාත් තික මූලික කාරණාත් දෙකෙන්ම අරගෙන උපතෝ වඩක කියලා මේ දෙපසින්ම වැඩි වෙලා තව න්‍යායක් හැදෙනවා. මේ ඒකෙදිත් එක එක පරියායන් පෙයලන් තියෙන එක බලා ගන්න ඕනේ. ඒ විදිහටත් වේදනාව ගැන තේරුම් කරගන්න පුළුවන්. ඊට පස්සේ තව කියනවා වේදනාව සත් ආකාරයයි කියලා කියන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. දැන් ඔය 1950ට අමතරව සත්ත්ව විදෙන වේදනක් කන්දු අත්ති කුසලෝ අත්ති අකුසලෝ අත්ති අව්‍යාකතෝ අත්ති කාමාවචරෝ අත්ති රූපාවචරෝ අත්ති අරූපාවචරෝ අත්ති අපරියාපන්න. එතකොට වේදනාව කුසල වේදනාවක් අකුසල වේදනාවක් අව්‍යාකත වේදනාවක් තියෙනවා, කාමාවචර වේදනාවක් රූපාවචර වේදනාවක් අරූපාවචර වේදනාවක් අපරියාපන්න වේදනාවක් තියෙනවා කියලා මේ වේදනාව හත් ආකාරයකින් අවබෝධ කරගන්නත්. එතකොට අපරේපි සත්ත්ව විදින වේදනක් කන්ද. තව සත් ආකාරයකින් වේදනාව කියලා අත්ති කුසලෝ අත්ති අකුසලෝ කිව්වා වගේ අර 19ම මෙතනට යොදලා ඒ 19ට කාමවචර රූපවචර අරූපවචර කියලා ගත්තා. අර 10 ක්‍රමයට වේදනාව පිරිසිදු දකින්න අමාරු නම් ඒ 10ත් අඩු කළ මේ හත් ආකාරයෙන් තියෙන ක්‍රමයක් අරගෙන පිරිසිදු දැක්කොත් ඒ කෙනෙකුට වේදනාව පරිණය වෙනවා. මේක පරියායන් කියලා කියන්නේ ඒකයි. දැන් මේ කාරණා වැඩි නර සහඳුරෝ යොකුවේ අයියෝ මෙච්චර මේ පිළිගන්න කොහොමද කියලා යන්න හදනවා. හරි මුට විතරක් ඇහැකිද කරදින් කියලා ඒ වගේ. දැන් මේ තහ න්‍යායන් දෙයිනම් හරි මේ කාරණා 10 අවබෝධ කරගන්න පුළුවන් එයාට. කාරණා 10 දැන් එහෙනම් 10 වුණේ මේ කාරණා හතේ තියෙන එක අවබෝධ කරගන්න මේ එක එක පරිණා. ඊට පස්සේ තව තියෙනවා චතුවිසති විදේන වේදනක්. අද වේදනා විසි ආකාරයකට වෙනම පරයයකුත් ක්‍රමයකුත් තියෙනවා. ඒ තමයි චක්කු සම්පස්ස පච්චය වේදනා අත්ති කුසලෝ අත්ති අකුසලෝ අත්ති අව්‍යාකට. ඊට පස්සේ චක්කු සෝත ගහන ජීවා කාය කියන මේ ස්පර්ශ ආයතන 6 ආරම්භය කුසල අකුසල අව්‍යාකට වශයෙන් විදනාම 18යි. මම මේ පරියායන් ටික විතරයි කියලා දෙන්නේ මේ කියන්නේ. ඔක්කොම විස්තර මේවා හරිනම් ඔක්කොම විස්තර කළේ ඉතින් මම දැක්කේ මේ ඉඳලා පෙන්වන්න ඕනේ. මෙන්න මෙතනයි මේ වේදනාව කියන්නේ කියලා. මේ විදිහට 24 ආකාරයකට තියෙනවා. ඊට පස්සේ අපරාප චතු විසති විදේන තවත් 24 ආකාරයකට තියෙනවා. තීන්ස විදේන 30 ආකාරයකට තියෙනවා වේදනා ස්කන්ධේ. බහුවිදේන වේදනක් වද වේදනා ස්කන්ධේ බොහෝ ආකාරයි කියලා පෙන්වන්න පුළුවන් න්‍යායකුත්. ඒ කියන්නේ අනන්ත න්‍යායකින් වේදනාව පෙන්වන්න පුළුවන් සම්පතිය. හොඳ දක්ෂ කෙනෙකුට වේදනාව ඕනම තැනක විස්තර කරගන්න පුළුවන් බලාගන්න. එතකොට මෙතනදී අයං උච්චිති වේදනා ස්කන්ධෝ කියලා වේදනා ස්කන්ධය ගැන ඉගෙන ගන්නකොට ස්කන්ධ කියලා කියේ රාශි අර්ථයෙන් සමූහ අර්ථයෙන් ගොඩවල් අර්ථයෙන් කුමකද අතීත අනාගත වර්තමාන ආදී වශයෙන් තැන් තැන් වල 11 වැටුණු සියලුම වේදනාව එකතු කළ වේදනා ස්කන්ධය කිව්වා. ඒ සියලුම වේදනාව දසාකාරයයි කියලා කියන්නත් පුළුවන්, සත්තාකාරයයි කියලා කියන්නත් පුළුවන්, 24 ආකාරයයි කියලා කියන්නත් පුළුවන්, තව 24 ආකාරයක් කියලා කියන්නත් පුළුවන්, 30 ආකාරයක් කියලා කියන්නත් පුළුවන්, බොහෝ ආකාරකින් කියන්නත් පුළුවන්. එතකොට දස විදේන කියනකොට දැන් මේ ඔක්කොම ගත්තහම දස විදේන එකයි. දස ආකාරයකට පෙන්වන්න පුළුවන්. ඒවා 1900 පරියායක් තිබුණා 10 ආකාරයක්. එතකොට ඒ ඕනම ක්‍රමයකට වේදනාව ගැන බලා ගන්න ඕන වේදනාව ගැන ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන් තියෙන ලාභය තමයි වේදනාව ඉගෙන ගත්තාම සංඥාවත් ඒ න්‍යායම. ඒ සංඥාවට ආපහු හොයන්න ඕනේ සංඥාවට නිදානේ වේදනාව නිසා. එතකොට සංඥා සංඛාර කියන ධර්මියොත් ඒ විදිහටමයි සංඥා ස්කන්ධයත් ඒ විදිහටම බලා ගන්න ඕනේ වේදනා ස්කන්ධය වගේ. මේකෙදි අපහු ගන්නනවා නම් අපිට තියෙන්නේ මේ අනිත් ඒවා කිව්වත් දැන් මේ කියපු පෙළමයි තියෙන්නේ. මේ වේදනා ස්කන්ධය කියපු න්‍යායම තමයි සංඥා ස්කන්ධය. ওই න්‍යායමයි සංස්කාර ස්කන්ධය. ওই න්‍යායමයි විඥාන ස්කන්ධය. ස්කන්ධ කියලා කිව්වේ රාශියක්යෙන් සමුහාර්ථේ කොමකටද? අතීත අනාගත වර්තමාන ආදී වශයෙන් තැන් තැන් වල වැතුණු ඔක්කොම එකට එකතු කරලා විඥානත් ඒ අර්ථයෙන්ම ගන්න. ඒයද මේ විදිහට මේ ඔය ප්‍රභේදගත පරයය ඒ විදිහටම ඇති වෙනවා. එතකොට මෙතෙන්දී අපි ටිකක් ඉගෙන ගනිමු මේ ස්කන්ධයන්ගේම එකතුව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මේ ස්කන්ධ පහම අල්ලලා එකට එකතු කරලා කුසල අකුසල වශයෙන් උගන්වනවා. මෙන්න මේ ටික අපිට හරි වැදගත් වෙනවා දැනගෙන ඉන්න. මොකද යම් දහමක් දේශනා කරනකොට හෝ විනිශ්චය කරනකොට හෝ දහමක් තීරණය කරනකොට හෝ කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර දෙන්නකෝ ඒ ස්කන්ධයන්ගේ ඇති කුසල අකුසල ස්වභාවය අපි දැනගෙන තියෙනවා. එතකොට දැන් අපි කියවනේ ඔය වේදනා ස්කන්ධය කුසල වූයේ කියනවා, අකුසල වූයේ කියනවා, අව්‍යාකෘත වූයේ කියනවා. එතකොට සංඥා ස්කන්ධයත් එහෙමයි, සංස්කාර ස්කන්ධයත් එහෙමයි, විඥාන ස්කන්ධයත් එහෙමයි. එතකොට මේ වගේ මේ හැම තැනකම තියෙන සිද්ධි ටික මේ ස්කන්ධ පහම බෙදලා විස්තර කරලා එක එක පරයයන් වලට පෙන්නලා ස්කන්ධයන් පිරිසිඳ දකින්ද දැනගන්න පුළුවන් මෙන්න මේ ක්‍රම වලට කියලායි පෙන්නේ. ඒ දැනගත්තා වූ ඉගෙනගත්තා වූ ස්කන්ධ දැන් මෙන්න මේ වගේ කුසල කුසල වශයෙන් ඉගෙන ගත යුතුයි. අපි කියමු පංචස්කන්ධ, රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඤ්ඤාණස්කන්ධ. ඔන්න ඔය ටිකට කිව්වා පංචස්කන්ධය කියලා. පංචන්නම් කන්දානම් කති කුසල, කති අකුසල, කති අව්‍යාකතා කියලා මේක ගොඩක් කියනවා. මේ පංචස්කන්ධයේ එංගින් ස්කන්ධය කීයක්, ඒ කියන්නේ කුසල මොනවද අකුසල මොනවද, මේ ඒ කියන්නේ මේ පංචස්කන්ධය අතරින් කුසල ධර්මයක කෙතෙක් තියෙනවද, අකුසල ධර්මයක කෙතෙක් තියෙනවද, අව්‍යාකෘත ධර්මයක කෙතෙක් තියෙනවද කියලා කුසල අකුසල වශයෙන් බෙදලා තියෙනවා. එතන මෙතෙන්දී රූපස්කන්ධෝ අව්‍යාකෘතෝ චතරු කන්දා සියා කුසල සියා අකුසල සියා අව්‍යාකට. හැම වෙලාවෙදිම හොඳට දකින්න ඕනේ රූපස්කන්ධය හැම වෙලාවම අව්‍යාකෘතයි. කුසල අකුසල වශයෙන් ගන්නෙ නැහැ. ඒක පංචස්කන්ධයේ දැන් කුසල අකුසල වශයෙන් බෙදෙනවා. රූපස්කන්ධ අව්‍යාකට. අව්‍යාකෘත කියලා කියන්නේ ව්‍යාකෘත නොකරන ලද්ද, නොකියන ලද්ද. කුසල හෝ වශයෙන් හෝ අකුසල වශයෙන් නොකියන ලද්ද. එතකොට රූපයේ කුසල අකුසල කියලා ගන්නෙපා. කිසිම වෙලාවක රූපයේ කුසල අකුසල වශයෙන් ගන්න නැතුව ඒක අපහැරලා ඒක අව්‍යාකෘතයි කියලා උදේට අපි දැනුම තියෙනවා. එතකොට චත්තාරෝ කන්දා සියා කුසල සියා අකුසල සියා අව්‍යාකෘත. සතර ස්කන්ධයේ තුල ඔන්න බෙදෙන කුසල අකුසල අව්‍යාකෘත. සතර ස්කන්ධය කියලා කිව්වේ මොකද්ද? වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධේ, සංස්කාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ. විඥාන ස්කන්ධේ ඒකයි සියා කුසලෝ සියා අකුසලෝ සියා අව්‍යාකතෝ කියලා කිව්වේ. මේ සතර ස්කන්ධයට ඒකාන්තයෙන් කුසල් කියලා කියන්න බෑ. ඒකාන්තයෙන් අකුසල් කියලා කියන්න බෑ. ඒකාන්තයෙන් අව්‍යාකෘතයි කියලා කියන්න බෑ. මේ හතර ස්කන්ධයේ යෙදෙනවා මාරු මාරු. අපි කියන්නේ දැන් කුසල කර්ම සිතක් ඇති කරගන්න කුසල කර්මයක් වෙන වෙලාවෙදී සෝමනස් ප්‍රහදර ඥාන සම්පූර්ණ සසංකාරික සිතක් උපදින වෙලාව කියන්නේ ඒ වෙලාවෙදී දැන් මේ හතර ස්කන්ධෙම කුසල. ඒ විඥානයත් ඒ සිත සමග තියෙන සහජාත වූ වේදනා සංඥා සංකාර කියන චෛතසික ටිකත් මේ චෛතසික නිසා සිත නිසා චෛතසික චෛතසික වල තියෙන ගතියෙන් සිත හඳුනනවා. ඒතර සංස්කාරස්කන්ධී අලෝභ අධි සමෝහ යෙදিলা නිසා ඒහා සම්ප්‍රයුක්ත ඒ සිතද කුසල් යන ගණයට යනවා. ඒ අනිත් චෛතසිකත් කුසල් යන ගණයට යනවා. එතකොට ඒ වගේ කුසල සිතක් ඇති වෙන අවස්ථාවේදී උන හතර ස්කන්ධෙන් දැන් කුසල. ඊට පස්සේ සෝමනස් සහගත දිට්ඨි සම්පයුක්ත අසංකාරික සිත කියලා අකුසල සිතක් ඇති වෙන වෙලාවෙදී දැන් දිට්ඨිගත සම්පයුක්ත සිත. ඒ වෙලාවේදී ඒ හතර ස්කන්ධේම අකුසල. මොන දැන් හතර ස්කන්ධේ කුසල් වෙන්නේ අකුසල් වෙන්නේ කොහොමද කියලා. අපි කියමු කාමවචරස කුසලස්ස කම්මස්ස කතත්ත උපචිතත විපාකං චක්කු විඥානං උප්පන්නෝ හෝතු උපේක්ඛා සාග. එතකොට කාමවචර කුසල කර්මය කළ නිසා ඒකට විපාක වූ උපේක්ෂා සාගර චක්කු විඥානය උපදිනවා. ඔන්න ඒ චක්කු විඥානය උපදිනකොට එතන තියෙන ස්කන්ධ ටික හතරම අව්‍යාකෘතයි. දැන් කුසලත් නැහැ ඒකේ අකුසලත් නැහැ. එතන තියෙන ස්කන්ධ හතරම අව්‍යාකෘතයි. ඒ නිසා චත්තාරෝ ඛණ්ඩා සියා කුසලා සියා අකුසලා සියා අව්‍යාකෘතයි. හතර ස්කන්ධේ නම් කිසි විටක කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන් අව්‍යාකෘත වෙන්නත් පුළුවන්. රූප ස්කන්ධේ ඒකාන්තයෙන් කිවි හැකි අව්‍යාකෘතමයි. නමුත් හතර ස්කන්ධයට අව්‍යාකෘතමයි කියලා කියන්න බෑ. කුසල්මයි කියලා කියන්න බෑ. අකුසල්මයි කියන්න බෑ. ඒ නිසා සියා කිසි තැනක කියන වචනකින් යොදන්න බෑ. කිසි තැනක කිසි විටක මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන් කියලා අපි දත යුතුයි. එතකොට සතර ස්කන්ධයකයි කුසල අකුසල අව්‍යාකෘත එන්නේ මේ වගේ තැන්වලයි කියලා අනුමානට දැනගෙන ඉන්නතු. ජේ ඛණ්ඩා න වත්තබ්බා සුඛාය වේදනාවේ සම්පයුක්තාපි දුක්ඛාය වේදනාවේ සම්පයුක්තාපි අදුක්ඛම සුඛාය වේදනාවේ සම්පයුක්තාපි සයෝ කන්දා සියා සුඛාය වේදනාය සම්පයුක්ත සියා දුක්ඛාය වේදනාය සම්පයුක්ත සියා අදුක්ඛම සුඛාය වේදනාය සම්පයුක්ත. මොකද මේ මාත්‍රකාවක් පුරවන්නේ. ඊට පස්සේ සැප වේදනාව හා ස්කන්ධයේ දෙදෙනෙක් සැප වේදනාව හා සම්ප්‍රයුක්තයිද දුක් වේදනාව හා සම්ප්‍රයුක්තයිද අදුක්ඛම සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තයිද නොකී ස්කන්ධ තුනක් හැම වෙලාවෙම සැප වේදනාව හා දුක් වේදනාව හා අදුක්ඛම සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තයි යෙදিলা දියෙන. මෙතෙන්දී කටි කුසල කටි අව්‍යාකතා කියලා මේ කටි සුඛාය වේදනා සම්ප්‍රයුක්ත ධම්මා කියලා මේ වගේ තෙලක් මේ තියෙනවා. ඒ තෙලයි මේ පුරවන්නේ. එතකොට ස්කන්ධ දෙකක් සැප වේදනාව හා හැම වෙලාවෙම බලන්න ඕනේ සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් ලැබෙනවා නම් ඒ සැප හෝ දුක් හෝ උපේක්ෂාව කියලා අපිට දැනෙන වෙලාවේදී ඒ ධර්මය හා යෙදිලා හැම වෙලාවෙම පවතින ස්කන්ධ තුන ස්කන්ධ දෙකක් ඒ ධර්මය හා යෙදිලා පවතිනොයි නොකිය යුතුයි. මොකද්ද ස්කන්ධ තුන? මොකද්ද කියන්නේ? මොකද ස්කන්ධ දෙක? රූපස්කන්ධයයි
විඤ්ඤාණයයි.
රූපස්කන්ධය නම් ගත්තේ. විඤ්ඤාණ ස්කන්ධය නැතුව හිතක් උපදින්නේ වේදනාව? සැප වේදනාව හා යෙදිලා නැද්ද හිත? හිත නැතුව සැප වේදනාව උපදිනවා. එහෙනම් දුක් වේදනාව හෝ සැප වේදනාව හෝ උපේක්ෂා වේදනාව හා යෙදිලා නැත්තේ මොනවද? සැප වේදනාව හා යෙදුණු ධර්මය දුක් වේදනාව හා උපේක්ෂා වේදනාව හා රූපේ මං කියන්නකෝ සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ධර්මතා තුන සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා වහා යෙදිලා. එතකොට රූපයයි වේදනාවයි සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා වහා යෙදිලා නැහැ. වේදනාව වේදනාවක යෙදිලා කියන කතාවක් කියෙදෙන්නේ නැහැ නේ. දැන් අහන්නේ මේ වේදනාව හා යෙදුණු ධර්මතා ටිකනේ අහන්නේ. තේරෙනවද? දැන් සැප වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්මය මොනවද කියලානේ අහන්නේ. දුක් වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්ම. මේ වේදනාව හා එකතු වෙලා තියෙන අනිත් ධර්මතා ටිකනේ මේ අහන්නේද? දැන් මේ වේදනාව ගැන කතා කරනවා නෙමෙයි. දැන් තේරෙන දෙකිනේ. දැන් වේදනා දුක් වේදනා උපේක්ෂ අපි කියමු කශ්‍යපහා මුදුරු එක්ක ඉන්න අය කවුද? එතකොට දැන් පස් දිනක් ඉන්නනම් කශ්‍යපහා මුදුරු එක්ක ඉන්න අය කවුද නැති අය කවුද කියලා අහුවාම වගේ. එතකොට ඒ ළඟ ඉන්න තුන්දෙනා පෙන්වන්න. එයා එක්ක ඉන්න අය. එයා එක්ක ඉන්න අය නොවෙන, එයා වටේ ඉන්න අය නොවෙන අය වෙන්නේ එයයි හර ඇතින් ඉන්න කෙනෙකුත් ඉන්නෝ නම් එයා. එයා වටේ ඉන්න අය නෙමෙයිනේ. එයානේ සැප වේදනාව හා සම්පයුක්ත ධර්මය. ඒ කියන්නේ සැප වේදනාව හා යෙදිලා මේ වෙලාවේදී තියෙන ධර්මතාව ටික. එතකොට සැප වේදනාව හා යෙදිලා හැම වෙලේම තියෙන්නේ මොකද්ද? සංඥාවයි සංඛාරයයි විඥානයයි. මේ ධර්මතාව තුන නැතුව වේදනාව කියන එකක් උපදින්නේ නැහැ, පවතින්නේ නැහැ. එතකොට රූපේ යෙදිලා නැහැ. සම්ප්‍රයුක්ත න්‍යාය අතහැරෙනවා, විප්‍රයුක්තම. වේදනාවට වේදනාව සම්ප්‍රයුක්තයි කියන එකක් නැහැ. සම්ප්‍රයුක්ත න්‍යාය ලැබෙන්නේ නැහැ වේදනාවේ රූපේ වේදනාවට. සංඥාවට සංඥාවයි රූපේයි ලැබෙන්නේ නැහැ. තේරුණා කියන්නේ. ඔකට කියන්නේ නෝනේ කියන්නේ. ඒ කියන්නේ මේ මේකේ තියෙන සුත්‍ය ඇයි මෙහෙම කියන්නේ කියන කාරණාවක් දැන් තියෙනවා. හැම වෙලාවෙම මේ ස්කන්ධයක් එතකොට පවතින්නේ දැන් මේ ධර්මතාව ටික නිසායි. මේ ධර්මතාව ටික අසුරු කරගෙනයි තියෙන්නේ. මේ ධර්මතාව ටික නැති වෙනකොට නැති වෙනවා. එතකොට වේදනාව වගේ දෙයක් එක සම්ප්‍රයුක්ත ධර්මය ගැන කතා කරනකොට කවුරු හරි කෙනෙක් කිව්වොත් දැන් මේ ස්කන්ධ පංචකේ සම්ප්‍රයුක්ත ධර්මතා ටික මොනවද කියලා අහුවාම සැප වේදනාව හා යෙදිලා තියෙන ධර්මතා ගැන සංඥා සංඛාර විඥාන කියන ධර්මතා ටික කියන්න පුළුවන්. එතකොට සැප මේ වේදනාව ගැන යෙදිලා මේ සම්ප්‍රයුක්ත න්‍යාය ලැබෙන්නේ. සම්ප්‍රයුක්ත න්‍යාය ලැබෙන්නේ නැත්නම් ලැබෙන්නේ මොකේදද? සම්ප්‍රයුක්ත නැහැ කියන කාරණාවටයි මේ වෙලාවේදී ලැබෙන්නේ මේ කාරණාව. කියන්නේ සැප වේදනාවට සැප වේදනාව යෙදිලා කියන කාරණාවක් යෙදෙන්නේ. ඒ නිසා මෙතෙන්දී දැනගන්නට ඒකයි දේ කන්දා න වත්තබ්බා නොකිය යුතුයි කියන් දෙපා එන මේ ස්කන්ධ දෙක කියන් දෙපා සුඛාය වේදනාය සම්පයුක්තාපි දුක්ඛාය වේදනාය සම්පයුක්තාපි අදුක්ඛං සුඛාය වේදනාය සම්පයුක්තාපි ස්කන්ධ දෙකක් නොකිය යුතුයි. සැප වේදනාව හා සංප්‍රයුක්තයි, දුක් වේදනාව හා සංප්‍රයුක්තයි, උපේක්ඛා වේදනාව හා සංප්‍රයුක්තයි කියලා කියන්න එපා. මොකද අපි කතා කරනකොට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් කතා කරනකොට එකක් තුනකට, තුනක් එකකට, දෙකක් දෙකකට, දෙකක් එකකට, මේ පරියායෙන් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කතා කරනවා. ඒතර සංප්‍රයුක්ත න්‍යාය ගැන කතා කරනකොට හිතක වේදනා සංඥා සංඛාර කියන ධර්මතා ටික යෙදිලා, වේදනාවට මේ ධර්මතා යෙදිලා කියලා අපි කතා කරනවා. එතකොට වේදනාව ගැන කතා කරද්දී අපිට කතා කරන්න වෙන්නේ වේදනාව අතහැරලා ඉතුරු ධර්මතා ටික විතරයි. එතකොට හැම වෙලාවෙම නොයදෙනවා කියන කාරණාව සම්ප්‍රයුක්ත ණය ලැබෙන්නේ ඒ පෙන්වන ස්කන්ධයට, හැම ස්කන්ධයකටම සම්ප්‍රයුක්ත ණය අතහැරලා කියන්නේ කියනකදී. ඊට පස්සේ රූපස්කන්ධෝ නේව විපාක න විපාක ධම්ම ධම්ම. රූපස්කන්ධය නේව විපාක කියන්නේ විපාකයක් නෙමෙයි, න විපාක ධම්ම ධම්මෝ කියන්නේ විපාක ධම්ම ධම්ම කියලා කියන්නේ විපාක දෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ කුසල හෝ අකුසල කර්ම වලට කියනවා විපාක ධම්ම ධම්ම කියලා. විපාක දෙන ස්වභාවයෙන් යුක්තයි. විපාකයක් නෙමෙයි, විපාක දෙන්න පුළුවන් ස්වභාවයෙන් යුක්තයි. එඳ විපාක ධම්ම ධම්ම. නේව විපාක න විපාක ධම්ම ධම්මෝ කියලා කියන්නේ විපාකෙකුත් නෙමෙයි, විපාක දෙන කර්මෙකුත් නෙමෙයි කියන එකයි. නේව විපාක න විපාක ඔන්න ඔය වචන ටිකයි ඌරු වෙන්නේ. මේ අභිධර්ම වගේ තැනක් ගත්තහම පිටකේ පුරාවටම ඔය වචන තියෙනවා. එතකොට නේව විපාක කිව්වේ විපාක නෙමෙයි, න විපාක ධම්ම ධම්මෝ කියලා. විපාක ධම්ම ධම්ම කියලා කියන්නේ කර්ම වලට හැදෙන විපාක දෙන ස්වභාවයෙන් යුක්තයි. විපාක දෙන්න පුළුවන් මත්තේ කියන අදහස. ඒකට කර්ම. ඒ කියන්නේ රූපය කියලා කියන්නේ විපාකෙකුත් නෙමෙයි, විපාක දෙන කර්මෙකුත් නෙමෙයි. සත්තාරෝ කන්දා සියා විපාකා සියා විපාක ධම්ම ධම්මා සියා නේ විපාක න විපාක ධම්ම ධම්ම. හරි, මම එකක් කියනවා. සියා විපාක ඔය පංච විඥානයේ වගේ, චක්කු විඥානයේ වගේ විපාක සිත් තියෙනවනේ. ඔය විපාක ධර්ම හතර ස්කන්ධ. විපාක ධම්ම ධම්ම සියෙ කුසල අකුසල. නේව විපාක න විපාක ධම්ම කියන්නේ මොකද? හතර ස්කන්ධයන්. දැන් රූපේ නම් නේව විපාක න විපාක ධර්ම. හතර ස්කන්ධයන්ගේ විපාකිකුත් නෙමෙයි, විපාක දෙන කර්මිකුත් නොවන හතර ස්කන්ධ මොකද්ද? තියනද එහෙම? තියෙන්න පුළුවන්. ඒකෙන් කියන්නේ ක්‍රියාසිට කියලා. ක්‍රියාසිට තුළ ගත්තහම එතන හතර ස්කන්ධයේ විපාකිකුත් නෙමෙයි, නේව කුසලන් නා කුසලන් නැච කම්ම විපාක. කුසලකුත් නෙමෙයි, අකුසලකුත් නෙමෙයි, කර්ම විපාකකුත් නෙමෙයි. කියන දැනකින් මේ ක්‍රියා සිද්ධයේ යුතුයි. අන්න ඒ වගේ තැනකදී හතර ස්කන්ධය කිසි තැනක නේ විපාක න විපාක ධර්ම. මෙන්න මේ තෙල පුරෝගණයක්. එතකොට මෙන්න මේ ටිකේ වචන ටිකත් එක්කම ඉගෙන ගන්න උත්සාහවත් වෙන්න හරි යමක් ඉගෙන ගත්තයි ගොයිතු. ඊට පස්සේ මේ හැම තැනකම මේ ස්කන්ධ විභංගයේ, ධාතු විභංගයේ, ආයතන විභංගයේ මේ හැම විභංගයක්ම බෙදලා ඊට පස්සේ ධම්ම සංගණිත අන්තිමට කටි කුසලෝ, කටි අකුසලෝ, කටි අව්‍යාකතෝ කියලා මේ පෙළ පුරවනවා. ඒ හැම එකක්ම ওই විදිහට බෙදලා පෙන්නනවා. මේ වචන ටික තේරුම් අරගෙන තිබුණාම අපි මේ ස්කන්ධයන් ගැන විතරක් නෙමෙයි, ධාතු ගැනත් මේ ටිකේම නුවණ එතකොට තියෙනවා. ආයතන ගැනත් නුවණ තියෙනවා. එතකොට ඉන්ද්‍රිය ගැනත් නුවණ තියෙනවා. මේ වචන ටික එනවා ඒ විදිහට. අර තේරුම් ගන්න කොන්නක පොඩ්ඩක් අර පරියාය හැදෙන හැටි.